නම් ඊළඟට ගරු හෙක්ට අපහම මෙතුම ඔතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්ක සභා සභාපතිතුමා මුලාසෙන්ට.
සුදුවන්තුන නමුත් වෙලා විනාඩි 15ක් තිබිච්ච එක තමයි විනාඩි 10 කරලා තියෙන්නේ. ඒ කියන්නේ පටන් ගද්දිම ෂොට් එක දීලා. හරි. කමක් නැහැ. කොමුණත් අපේ රාජ්‍ය ඇමතිතුමා කතා කරාට පස්සේ කතා කරන එක හොඳයි. දැන් මේ සුරක්ෂිතලත් ගනුදෙනු පනත් කෙටුම්පත තමයි අද විවාදයට ගන්න. ඒකත් එක්ක තව සංශෝධන කීපයක් එනවා කල්බදුතා උකස් සම්බන්ධ කරගෙන. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ මේක සාකච්ඡා කරද්දී මූලික වශයෙන් හඳුන ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා කීපය හඳුනගන්න නැතුව කතා කිරීම ගැන සල කනගාටුවක් තියෙනවා. දැන් විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන්න එක විපක්ෂයේ කාර්යභාරය තමයි විපක්ෂ නායකතුමා 27-2 යටතේ හැමදාම ප්‍රශ්න හැටියට අහන්නේ මේ ජනතාවට සිද්ධ වෙලා තියෙන ප්‍රශ්න ටික. ඒක නිසා තමයි ඔබතුමාලා අද මෙවැනි අඩුගානේ මෙවැනි පනත් කෙටුප්පත් දාලා මේ ජනතාවගේ සුරක්ෂිතභාවය එහෙම නැත්නම් මේ ගනුදෙනුවල සුරක්ෂිතභාවය හරි ආරක්ෂා කරන්න පෙළඹිලා තියෙන්නේ විපක්ෂය විසින්. විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා මෙතන ඇවිල්ලා උදේ ඉඳලා දවල් වෙනතුරු තමුන්නාසලගේ අහන ප්‍රශ්න නිසා ඒවට පිළිතුරු හැටියට තමයි තමුන්නාසලා මේ පනත් කෙටුප්පත් එවම යෝජනාවල් ටික එවන්නේ කියන එක විශේෂයෙන් මතක තබා ගන්න. ඒ නිසා අපේ රාජකාරිය අපි නිවැරදි ආකාරයෙන් ඉෂ්ට කරලා තියෙනවා. දැන් මෙතන පැහැදිලිම කාරණාව තමයි ඇයි අපි පරාටේ නීතිය ගැන කතා කරන්නේ. මේ පරාටේ නීතිය ප්‍රශ්නයක් වුණේ ඇයි දැන් මේ රටට? මතක තබා ගන්න. මේ රට තමුන්නාන්සලා විසින් ආණ්ඩුවක් හැටියට සම්පූර්ණයෙන්ම බංකොලොත් කරා. මේ රටේ ව්‍යාපාරිකයව මේ රටේ කර්මාන්තකරුවව අද මේ වගේ තත්ත්වයට බංකොලොත් තත්ත්වයට පත් වෙන්න අවස්ථාව උදා කරේ තමුන්නාන්සලාගේ වැරැද්දෙන්. මේ රටේ ව්‍යාපාරිකයා හෝ කර්මාන්තකරුවා හෝ සුළුහ මධ්‍යපරමන කර්මාන්තකරුවා හෝ තමුන් විහිං තමුන්ගේ ව්‍යාපාරයේ කඩාවට්ට ගත්තනම් ඒ ව්‍යාපාරිකයාට දඬුවම් දුන්නට කමක් නැහැ. පරාටේ නීතිය මෙනේ ඕනම නීතියක් දාලා. හැබැයි මතක තබා ගන්න මේ රටේ ව්‍යාපාරිකයා හෝ කර්මාන්තකරුවා කඩම් වැටුනේ තමුන්නාන්සල කරපු ඔලොමොට්ටල ඉතාමත්ම තකතිරු විදිහට මේ රට පාලනය කරන්න ගිහිලා ගත්ත පාලනේ වැරදි ක්‍රියාමාර්ග නිසා තමයි මේ රටේ අහිංසක මිනිසු ටික මේ රටේ ව්‍යාපාරිකයෝ ටික කඩම් වැටුනේ. ඒ නිසා තමයි පරාටේ නීතිය ගැන කතා කරන්නේ. පරාටේ නීතිය සාමාන්‍ය විදිහට මේ රටේ තිබුණා නම් කවුරු හරි ව්‍යාපාරිකයෙක් හෝ කර්මාන්තකරුවෙක් තමුන් විහිං තමුන්ගේ ව්‍යාපාරයේ කඩාවට්ට ගත්තා නම් තමුන් අපෝසත් නම් එහෙම නැත්නම් තමුන් දක්ෂ නැත්නම් ඒ වැඩේ කරන්න එතනදී බැංකුවට ප්‍රශ්නයක්. ඒක ඇතර බැංකුව ණය දීලා බැංකුවේ ණය නැති වෙනවා නම් හැබැයි බැංකුවට ණය ගෙවන්න බැරුව ගියේ රටේ තිබෙන මේ වර්තමාන ආණ්ඩුව එදා පටන් ගත්ත දා ඉඳලා කරපු වැරදි ක්‍රියාමාර්ග නිසා. ඒකට ජනතාව පළි නැහැ. ඒ නිසා තමයි අධිකරණයෙන් තීන්දුවක් දුන්නේ මේ ආණ්ඩුවේ කණ්ඩායමක් තමයි මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් කිරීමට වග කියන්න ඕනේ කියලා. ඒ නිසා මම කියනවා මේ රටේ 250,000ක් මේ වෙනකොට සුළුහා මධ්‍යපරමාණ කර්මාන්තකරුව කර්මාන්ත ටික වහලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පරාටේ නීතිය අනුව අද මේ රටේ මහ පරිමාණ සහ සුළු පරිමාණ මේ සියලු කර්මාන්තකරුවන් අද තමුන්ගේ දේපළ ටික බැංකුවට යනවා. එතකොට මේකෙන් මොකක්ද වෙන්නේ? සභාපතිතුමනි මේකෙන් වෙන කාරණාව තමයි බැංකුව බේරෙනවා. ආණ්ඩුව බේරෙනවා. මහ බැංකුව බේරෙනවා. මහ බැංකුව පඩිවැඩි කරගන්නවා. ව්‍යාපාරිකයා වලපල්ලට වැටෙනවා. ඒ ව්‍යාපාරිකයා වලපල්ලට දැන් මේ කවුද? නිලධාරී සහ මේ ආණ්ඩුව සියලු දෙනා එකතු වෙලා. ඒ නිසා මේ වගකීම තමුන්නාසලා විශේෂයෙන් බාර ගන්න ඕන. මේ වගකීම බාර ගන්න ඕන ඉස්සෙල්ලාම පළවෙනි කාරණාව. වගකීම බාර අරගෙන ඒකට අවශ්‍ය කරන විසඳුම් දුන්නට කමන්නේ. අදත් අපිට විසඳුම් ගැන කිසිම පැහැදිලි අවබෝධයක් නැහැ. එක පැත්තකින් වැට් එක ගත්තාම වැට් එක තමුන්නාසලා ඍජුව මේ රටේ ජනතාවට වක්‍රව යනවා කිව්වට අද මේ රටේ අහිංසක මිනිසුන්ට ඍජුව වැදිලා තියෙන මේ වැට් එක. මේ වැට් එක වැදීම නිසා කඩම් වැටිච්ච එක පැත්තකින් සුළුහ මධ්‍යපරමාණ ව්‍යාපාර ටික වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාව අද ඉතාමත් අසීරුතාවට පත් වෙලා තියෙන්නේ. තමුන්නාසලා ඇත්තටම සංවේදී නෑ මේ රටේ ජනතාව ගැන. මේ රටේ ජනතාව විඳින දුක් වේදනාව ගැන තමුන්නාසලා යම්කිසි සුවය බැලීමක් කරන්නේ නෑ. ඒක හරියට සොයාබැලීමක් කරනවා නම් තමුන්නාසලා මහා බැංකුවට ඔය පඩිවැඩි කරගන්න අවස්ථාව දෙන්නේ නැහැ. මෙරටේ අහිංසක මිනිහට තමුන්නාසලා අස්වැසුම දුන්නා කියලා ඒකෙන් ප්‍රතිඵලයක් එන්නේ නැහැ. මතක තබා ගන්න. මොකද අස්වැසුම කියන්නේ తాවකාලිකව සාක්කුවට දාන සොච්චා මුදලක්. ඒ මුදලෙන් මේ රටේ මිනිසුන් ජීවත් කරවන්න හෝ මේ රටේ මිනිසුන්ගේ අනාගතය සකස් කරන්න වැඩපිළිවෙළ හැදෙන්නේ නැහැ. ළමයාගේ අධ්‍යාපනය සම්බන්ධව වැඩපිළිවෙළ සකස් කරගන්න බෑ. මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා තමයි තමුන්නාසලා ලැජ්ජ නැතුව මෙතන කෙහෙලිය රඹුක්කැල්ල ඒ ඇමතිවරයා ඉතිහාසයේ පළවෙනි වතාවට කැබිනට් ඇමතිවරයෙක් දැන් හිරේ ඉන්නවා. ඇයි හිරේ ඉන්නේ? තමුන්නාසලගේ වරදින්. තමුන්නාසලා තමයි ඒ ඇමතිවරයාට වැරදි කරන්න අවශ්‍ය ශක්තිය සහයෝගය ලබා දුන්නේ. තමුන්නාසලා තමයි මේ පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සේ මේ රටේ ජනතාව එහෙ ඉඳලා තමුන්නාසලා පත් කරලා එව්වේ තමුන්නාසලා වග්ගී මිනිස්ටර් කරන්න. හැබැයි ලැජ්ජ නැතුව තමුන්නාසලා එක්කෙනෙකුට හරි නැගිටලා කියන්න පුළුවන්ද කෙහෙලිය රමුක්කල්ලෝ තමුන්නාසලා බේරගත්තේ ඇයි කියන එක? ඒක බේරගත්තේ තමුන්නාසලා මේ රටේ මිනිස්සු මරන්න ඉඩ දීලා ඒ මරන්නට අවශ්‍ය කරන ශක්තිය තමුන්නාසලා ලබා දෙන්න කරේ. ඒ නිසා මතක තබා ගන්න ඉස්සෙල්ලා තමුන්නාසලා ඔය කතා කියන්න පෙර මොනවද කරන්න කියලා හරියට තමුන්නාසලා කරුණාකාරණා ටික අඳුර ගන්න. මොකද ඒක නැතුව තමුන්නාසලාට මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි අද රාජ්‍ය සේවයේ තමුන්නාසලා අයිමේපත් එක්ක ගත්ත සමහර තීන්දුව తీරන නිසා තමුන්නාසලා පෙන්වන්න ඕන වුණා මේ රටේ ආදායම් වැඩි කරලා. ආදායම් වැඩි කරලා පෙන්වන්න මූලිකව පටන් ගත්තේ මොකද්ද? රාජ්‍ය සේවකයන්ට බදු ගහන එක තමුන්ගේ වැටුපට. ඒ බදු ගහුවට පස්සේ මොකද උනේ? මේ රටේ වෛද්‍යවරු ඉංජිනේරවරු මේ රටේ විශේෂයෙන්ම මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නිර්මාණය කරන්න පුළුවන් මිනිසු ටික මේ රට දාලා පිටරට ගියා. ඒ ගියේ ඇයි? ඒ අයට ඍජුව බදු ගහලා ඒ බදු සල්ලි ටික අරගෙන IMF එකටයි ඒ සියල්ලම පෙන්නවා. මෙන්න අපි රටේ වැඩපිළිවෙලක් හැදුවා. මෙන්න අපි බදු හරි විදිහට ප්‍රතිපත්ති අපේ හැදුවා. මෙන්න බදු ගැහුවා. මෙන්න සල්ලි ටික මේ ආදායම කියලා පෙන්නවා. අපි ආදායම් ගන්න මේ ආකාරයෙන් කියලා. පෙන්නලා මොකද උනේ? අන්තිමට රාජ්‍ය සේවයේ අද රාජ්‍ය සේවය විතරක් නෙමෙයි මෙහෙ නිර්මාණ කරන්න පුළුවන් මිනිසු ටික අද පිටරට ගිහිල්ලා. ඒ අයට ඇත්තටම මේ රටේ කරන රැකියාව නෙමෙයි සමහරලාට ඒ රටේ කරන්නේ. එක පැත්තකින් මානසික වශයෙන් මේගොල්ලෝ අගාධයට වැටලා. මේ රට ඉදිරි කාලය තුළ මේ රටේ නිර්මාණ ගොඩක් කරන්න තියෙන මේ රට ඉස්සරහට ගෙනියන්න නම් කො අපනයන ශේෂ්ත්‍රය ගැන තමුන්නාසලා හදලා තියෙන වැඩපිළිවෙල අපනයන ශේෂ්ත්‍රය ගත්තාම අද එයාට ගහලා තියෙන බදු ප්‍රමාණයත් එක්ක එයාට ලෝකෙත් එක්ක චැලෙන්ජ් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා බොහෝ වෙලාවට මේ අපනයන ශේෂ්ත්‍ර ගොඩාක් කර්මාන්තරික වහලා තියෙනවා මේ වෙනකොට. ඒ විතරක් නෙමෙයි ඒ කරන වැඩපිළිවෙලදී ඒගොල්ලන්ට යන වියදම් ප්‍රමාණය වැඩි නිසා ඒ වියදම් ප්‍රමාණය වැඩි නිසා ඒගොල්ලන්ට තමුන්ගේ රැකියාව හෝ ව්‍යාපාරය කරන්න බැරි තත්ත්වයකට වැටලා තියෙනවා රටේ. එතනින් පටන් ගත්තාම සමස්ත ජනතාවට මේක බලපානවා. එක පැත්තකින් රාජ්‍ය සේවයට තමුන්නාසල කරපු දේ අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට මේ රටේ කරපු දේ සහ විශේෂයෙන්ම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨට කරපු දේ. ඒ නිසා මේ ගැන තමුන්නාසල සැලසුම් හදනවා නම් මීට වඩා හොඳින් මේ නිර්මාණ ටික කරන්න පුළුවන්. මීට වඩා හොඳ වැඩපිළිවෙලක් අපි ගාව තියෙනවා. මේ සමග ජනබලවේගය නිකන් කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා මෙතන නිකන් කතා කරන්නේ නැහැ. එතුමා අතේ අනාගතය සඳහා සැලසුම තියාගෙනයි කතා කරන්නේ. ඒ සැලසුමේ තියෙනවා අපි කෙලින්ම මිනිසුන්ට බදු ගහලා එහෙම ඉවර කරන්න නෙමෙයි. මේකේ බදු ගන්න බදු ගෙවන්න නැති බදු පැහැර හැරපු බදු ගෙවිය හැකි ගෙවන්න ඕන කණ්ඩායමක් වෙනම ඉන්නවා. තමුන්නාසලගේ හැංගිලා ඉන්න ඒගොල්ලෝ. අන්න ඒගොල්ලන්ගේ තමුන්නාසලට බදු ටික ගහන්න පුළුවන්. හැබැයි ඒ ගහන වැඩේ තමුන්නාසල කරන්නේ නැහැ. තමුන්නාසල පහසු දේ කරන්නේ. ඒ නිසා තමයි IMF එකේ තියෙන කරුණු හින්දා තමයි තමුන්නාසල EPF එකටත් බද්ද ගහලා අවසාන කරේ. එයටත් ඒ කඩාවැටීම කරේ. නිසා මතක තබා ගන්න මේ රටේ නිවැරදිව මේ වැඩපිළිවෙල කරනවා නම් විශේෂයෙන්ම මතක තියාගන්න මයික්‍රෝ ෆිනෑන්ස් මේ රටේ අහිංසක මිනිසු ගම්වල අරගෙන තියෙන වැඩි පොලියට අරන් තියෙන ණයවලට ඒ ණය ටික ගෙවා ගන්න බැරුව සමහර අය සියදිවි හානි කර ගන්නවා. හැබැයි ඒකට වැඩපිළිවෙලක් තමුන්නාසල හදලා තියෙනවා අද වෙනකොට. එහෙම වැඩපිළිවෙලක් හදලා නැහැ. තමුන්නාසල හිතනවා ආස්වැසුමෙන් සියල්ලම කරන්න පුළුවන් කියලා. තමුන්නාසල හිතනවා නම් ඉදිරි කාලය තුල එක එක බිල් අඩු කරලා එක එක වියදම් සමහර ඒවා නිකන් පේන්න ආටෝපෙට අඩු කරලා මේ රට දියුණු වෙනවා නම් එහෙම නැත්නම් මේ රටේ ක්‍රමවේදය වෙනස් වෙනවා කියලා හිතනවා නම් ඒක මතක තියාගන්න ඒක සිහිනයක් විතරයි. ඒක එහෙම වෙන්නේ නැහැ. මේකේ සැලසුම වැරදි කියලා හොඳට මතක තියාගන්න. තමුන්නාසලා කියනවා ඡන්දයක් ආපුවම ඡන්දේ කරමු. හැබැයි අපි එකතු වෙලා ඒකට වැඩ කරමු කියලා. හැබැයි තමුන්නාසලා කොච්චර හිරිකිදද කියනවා නම් මම අදත් කියනවා බදු ගහලා ගත්ත සල්ලි වලින් තමුන්නාසලා අඩුම ගානේ විමධ්‍යගත කියන එක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ට දෙන්න බැරුවගේ තමුන්නාසලා කොහෙද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීට වැඩ කරනවා කියලා කියන්නේ. ඒ නිසා අඩුම ගානේ තමුන්නාසලාගේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ පාලනය සම්බන්ධව පිළිඹු වෙන විදිය වැඩසටහනක් මේ රටේ සමස්ත ජනතාවට දැක ගන්න සලස්සන්න අඩුවා.
එහෙම වැඩක්වත් තමුන්නාසලට කරන්න බෑ. අද වර්තමානයේ බලපොම තමුන්නාසල සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ මේක තමුන්නාසලගේ පෞද්ගලික බුදුලයක් විදිහට තමයි තමුන්නාසල විශේෂයෙන්ම වැඩකටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් කියන්න තියෙන කාරණාව තමයි මම කියනවා දීවර අමාත්‍යංශෙත් වැඩකටයුත්තක් මෙතන සාකච්ඡා වෙනවා. පනත් ගැන සාකච්ඡා වෙනවා. දීවර අමාත්‍යංශය ගත්තාම අපි සංචාරක දීවරයට අද විශාල වැඩ විශාල අවඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සංචාරක දීවරය සාමාන්‍යයෙන් අපේ ප්‍රදේශේ ඉඳලා යනවා එහා පැත්තේ මන්නාර මෙහෙම නැත්තම් මුලතිව් ඒ ප්‍රදේශයට. අද මේ වෙනකොට මෙතුමා උතුරෙන් ආපු ඇමතිවරයෙක් නිසා ජාතිවාදී විදියට ඒ ඇයට දීවර කර්මාන්තයට එන්න නොදී නවත්තලා තියෙනවා. ඒක විශාල වැරද්දක් මතක තබා ගන්න. මීට පෙර එයා හොඳ සංහිඳියාවෙන් එකට එකතු වෙලා වැඩ කරේ. ඒ වැඩ කරපු එකට අද තිතක් තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර අපේ ප්‍රදේශයේ කර්මාන්ත හිතාමතාම එතුමාගේ ප්‍රදේශයේ කර්මාන්ත කරන දීවරයන්ගේ සමහර කර්මාන්ත අපේ ප්‍රදේශයේ නතර කරලා තියෙනවා. තහනම් කරලා තියෙනවා. නිලධාරීන්ව සම්බන්ධ කරන් තහනම් කරලා තියෙනවා. ඒ නිසා මතක තබා ගන්න මේ සියල්ලම මේ රටේ නැති වෙන්න ඕන. සංහිඳියාව ඇති වෙන්න ඕන. ජාතීන් අතර ආගම් අතර සියොදන එකට එකතු වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි අන්‍යෝන්‍ය හිතවත්කම පවත්වන්න ඕන රටේ. ඒකාකාරයෙන් නැතුව රටක් ඉස්සරහට යන්න බෑ. නිසා මම කියන තමුන්නාසල ඉස්සෙල්ලාම තමුන්නාසල කරපු වැරදි හරියට හඳුනාගෙන ඒ කරපු වැරදි නිවැරදි කරන්න අවශ්‍ය කරන සැලසුම රටට පෙන්නලා ඉන්න. ඊට පස්සේ තමයි රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් රටේ ඉදිරි අනාගත සැලසුම හදන්න පුළුවන් කියන එක විශේෂයෙන් මතක තබා ගන්න කියලා අවසාන වශයෙන් කියනවා. බොහොම සුදුසු අවස්ථාව ලබා දීම ගැන.
Honorable Nalin Fernando, you have 19 minutes.
කාර්ක සභා සභාපතිතුමනි සුරක්ෂිතලත් ගනුදෙනු නව පනත ඉදිරිපත් කිරීමේදී මට අවස්ථාව ලබා දීම පිළිබඳව පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ඉස්සෙල්ලා කතා කරපු අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා තාරා කීපයක් විශේෂයෙන්ම සඳහන් කරා. එතුමා විශේෂයෙන්ම කිව්වා අපි මේවැනි පනත් ගේන්නේ විපක්ෂ නායකතුමා 27-2 යටතේ ප්‍රශ්න අහපුවම ඒ ප්‍රශ්නවලට උත්තර වශයෙන් තමයි අපි මේ පනත් ගේන්නේ කියන එක කියනවා. ඒ වගේම මේ රට ඉස්සරහට array යන්න වැදගත් වෙලා තියෙන්නේ 27-2 ප්‍රශ්න යටතේ අහන ප්‍රශ්න නිසා කියලා කිව්වා. මම හිතන්නේ ඒක අද රටේ ජනතාව දන්නවා. 27-2 යටතේ ප්‍රශ්න අහලා එතුමා මේ පාර්ලිමේන්තුවේ ගන්න වේලාව අනුව යෝජනා කරලා රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න වැඩපිළිවෙලක් හදුවා නම් ඒ වැඩපිළිවෙලට අබසරණයි. ඒ නිසා එහෙම 27-2 යටතේ ප්‍රශ්න වලින් ආණ්ඩුවක් ආර්ථික වැඩපිළිවෙල හදනවා නම් ඒක විහිළුවක් බවට පත් වෙනවා කියන එක මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන.
ආසන්න පාවත් පිළිගන්නේ නැහැ
ඒක. ඔව්. එතකොට ඒ නිසා අපි ඒකට උත්තරයක් දෙන ගමන් එතුමාට 27-2 ප්‍රශ්න යටතේ අහලා එතුමා රජය බාරගත්තම මේ රට පාලනය කරන හැටි අපි සියලු දෙනාටම බලා ගන්න පුළුවන්. ඉතින් අද අපි විශේෂයෙන්ම කිව්වේ අද සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ සම්බන්ධව ගෙනාපු මේ පනත ලංකාවේ ඓතිහාසික පනතක් බවට පත් වෙනවා. මොකද අපි මේ පනත ගේන්න ඉස්සෙල්ලා අපිට පසුබිමක් තිබ්බා. මේ රටේ ආර්ථිකය පිළිබඳව විශාල ගැටලු සහගත තත්ත්වයක් අවුරුදු 2කට ඉතර ඉස්සෙල්ලා මේ රටේ අපි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්න වෙලාවේ. ඒකෙදි අපිට විශාල වශයෙන්ම අපි බලපාපු ප්‍රශ්නයක් තමයි අපේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව ආරක්ෂා කරගන්න අපිට තියෙන වැඩපිළිවෙල. එහෙම නැත්නම් తాවකාලික හෝ මේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න අපිට තියෙන වැඩපිළිවෙල මොකද්ද කියන එක. මොකද ඒ ආර්ථික කඩාවැටීම තුල මේ රටේ උද්දමනයේ වැඩිවීම තුල රටේ පොලී අනිපාතය 108.9 තිබ පොලී අනිපාතය 132ක 33ක පොලී අනුපාතයක් දක්වා වැඩිවීම තුල ඒ වගේම ඒ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට වෙළඳ පොළ නැතිවීම තුල ඒ වගේම ඒ අයගේ නිෂ්පාදනය කරගන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීම ඇනහිටීම තුල ආනයනය කිරීම කරගන්න බැලුව අමුද්‍රව්‍යවල තිබ්බ විශාල ගැටලු තුල ඒ වගේම සංචාරක ව්‍යාපාර වගේ විශාල වශයෙන් අපේ රට ආදායම ආපු ප්‍රධාන ආදායම් මාර්ග කඩාවැටීම තුල ඒ අය සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩාවැටෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒ තුල අපිට අවශ්‍ය වුණා දීර්ඝකාලීන සහ කෙටි කාලීන වැඩසටහන්. අපිට අවශ්‍ය වුණා මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න කටයුතු කරන්න. ඒ නිසා තමයි අපි මූලිකවම අපේ ආර්ථික ප්‍රතිපත්ති හදන වෙලාවේ අපි හැකි ඉක්මනින් අපිට අවශ්‍ය වුණා මේ රටේ බැංකු පොලිය අඩු කරලා ඒ වගේම අමුද්‍රව්‍ය ලබා ගන්න තියෙන බාධා ඉවත් කරලා අමුද්‍රව්‍ය මේ රටට ගෙන්න ගන්න තිබ්බ බාධා සියලු දේ අපි අයින් කළා. අද වෙද්දි වාහන ආනයනේ අර සියලුම ආනයනේ කටයුතු සඳහා අපි නැවත රට විවෘත කරලා තියෙනවා. එතකොට නැව දැන් අමුද්‍රව්‍ය ටික ලැබෙනවා. ඒ වගේම බැංකු පොලිය 130ක 32 තිබ්බ බැංකු පොලිය අද වෙද්දි 100ට 12කට 11කට වගේ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම අපිට අවශ්‍ය වුණා බැංකු හරහා මේ අය ගනුදෙනු කරන අයගේ තිබ්බ ප්‍රශ්න වලට අපිට විසඳුම් ලබා දෙන්න ඕනයි කියන එක. ඒ නිසා තමයි රටේ සමස්ත ආර්ථික වැඩපිළිවෙල තුළ ඒ සුවහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකල තිබ්බ බලපෑම අඩු කරන්න අපි මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. ඊළඟට අපිට අවශ්‍ය දීර්ඝකාලීන වැඩපිළිවෙලක් විදිහට මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා දීර්ඝකාලීනව කොහොමද මේ තත්ත්වෙන් උඩට ඇවිල්ලා මහා පරිමාණයේ ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්නේ, සුළු ව්‍යාපාරිකයා මධ්‍ය ව්‍යාපාරිකයා බවට පත් වෙන්නේ, ඒ වගේම ශුද්ධ ව්‍යාපාරිකයා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා බවට පත් වෙන වැඩපිළිවෙල අපිට ලබා දෙන්න අවශ්‍යතාවය තිබ්බා. ඒ නිසා තමයි මෙවැනි පනත් අපි පාර්ලිමේන්තුව තුළට ගෙනල්ලා ඒ තුලින් අපි ඒ අයට අවශ්‍ය කරන පහසුකම් ටික ලබා දෙන්න. ඒතකොට අද මේ තුලදී අපි බලාපොරොත්තු වෙනවා සුරක්ෂිල්ලත් ගනුදෙනු ලියාපදිංචි කිරීමේ අධිකාරියක් පවත්වන්න. ඇයි අපි මේ වැනි අධිකාරියක් පවත්වීම කරන්නේ? මේ සියලු සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ තියෙන දේපල, එහෙම නැත්නම් ඉඩම් වැනි දේපල නෙමෙයි, එයාගේ තියෙන යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම එයාට මිලක් තියෙන අනිකුත් දේවල් මේ අධිකාරිය තුළ ලියාපදිංචි වීම තුළ ඒ ලබා ගන්න සහතිකය තුළ ඒ අයට පුළුවන් වෙනවා ඉදිරියේදී ඒ බැංකු අපකරයක් බවට මේ තියෙන සහතිකය ඉදිරිපත් කරන්න. එතකොට මේක ඉතාමත් වැදගත් අවස්ථාවක් කාර්ක සභාව සභාපතිතුමනි. මොකද අපි දන්නවා බැංකුත් එක්ක ගනුදෙනු කරන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකව මූණ දෙන ගැටලු. එයාට තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි ඒ අය බැංකු ණයක් ගන්න ගියාම එයාට තියෙන අපකර පිළිබඳ ප්‍රශ්නේ. ඒ වගේ මේ වර්ග තියෙන නිරවුල්තාවයේ පිළිබඳ ප්‍රශ්නය. ඒ වගේ මෙයාට අවශ්‍ය කරන ලියකියනි වල තියෙන ප්‍රශ්නය විශාල වශයෙන් මේ රටේ තියෙනවා. බැංකු පද්ධතිය තුළ ඒ අයට පහසුකමක් ලබා ගන්න, බැංකු ණයක් ගන්න, එහෙම නැත්නම් තාවකාලික බැංකු අයිරාවක් ලබා ගන්න, ඕඩී එකක් ලබා ගන්න, එවැනි ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ තුළ ඒ අයට විශාල අස්වැස්සුමක්, එහෙම නැත්නම් ඒ අයට විශාල අවස්ථාවක් ලැබෙනවා ඒ අයට අවශ්‍ය කරන බැංකු පහසුකම් තුළ ඒ අයගේ ව්‍යාපාර දියුණු කරගන්න. එතකොට ඒ වගේම තමයි අපිට අවශ්‍ය වුණා මේ හරහා අපිට අවශ්‍ය වුණා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයව බැංකු පද්ධතිය තුළ රඳවා ගන්න අවස්ථාවක් බවට පත් කරගන්න. මොකද අපි පහුගිය කාලේ දැක්කා මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ බැංකු වලින් ඈත් වෙලා යන්නේ නැවත විශාල පොලිතියන වෙනත් පොලී සමාගම් සහ ඒ වගේම ලීසින් පහසුකම් සියලු සමාගම් වලත් අධික පොලියක් ලබා ගන්න ස්ථානවලට මෙයා යන්න ගියා. ඒ වගේම එයා අපි දැක්කා විශේෂයෙන්ම මහා බැංකු යටතේ නියාමන තැන්වලින් නෙමෙයි සමහරලාට විශාල ණය ලබා ගන්න, ණය පොලී යටතේ ලබා ගන්න විශාල ණය ප්‍රමාණවල ඒගොල්ලෝ ලබා ගන්නවා. මේ තුල තව තවත් මෙයාගේ ව්‍යාපාර කඩා වැටෙනවා. ඒ නිසා තමයි අපි අවශ්‍ය උනේ මෙයාව බැංකු පද්ධතිය තුල තබා ගන්න කටයුතු කරන. ඒතන මේක ප්‍රධාන වශයෙන් විශාල උපකාරයක් වෙනවා මේ අයට. ඒ වගේම අපිට ඔබතුමා දන්නවා පහුගිය ආර්ථික අවපාතයේ තියෙන වෙලාව, ආර්ථික අර්බුදයේ තියෙන වෙලාවේ අපිට අවශ්‍ය විශාල ප්‍රශ්නයක් තිබ්බා බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න. මේ අද විපක්ෂයේ විශාල වශයෙන් අපිට චෝදනා එල්ල කරනවා, අරක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන්, අපි ආපම මේක කරනවා කියලා. නමුත් මෙවැනි ආර්ථික අර්බුදයක් තුළ කළමනාකරණය කරන ගැනීම ඉතාමත් අසීරු කාර්යයක්. එතකොට අපි එවලේ බැංකු පද්ධතිය ආරක්ෂා කරන්න අපි අවශ්‍ය කරන සෑම පියවරක් ගත්තු නිසා තමයි මේ රටේ මෙච්චර ආර්ථික අර්බුදයක් වෙද්දී, ලෝකයේ ආර්ථික අර්බුද තිබ්බ රටවල් වල බැංකු පද්ධතිය කඩා වැටෙද්දී ශ්‍රී ලංකාවේ එකම බැංකුවක්වත් එකම සමාගමක්වත් බැංකු පද්ධතියක්වත් කඩානවට අපි ආරක්ෂා කරන්න හැමුණේ. එතකොට අද අපි කියනවා ඒ නිසා තමයි සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් බැංකු පද්ධතිය ආරක්ෂා කරන වැඩපිළිවෙළත් අපි බොහොම මැදිහත් වෙලා ඒ කටයුතු කරේ. එතකොට අද ඒ වගේම තමයි දැන් අපි මේ හරහා වගේම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට විශාල සහන පොලි ණය යෝජනා ක්‍රමයක් අපි අඳුනලා දීලා තියෙනවා. රුපියල් කෝටි 200ක් අද රුපියල් කෝටි 200ක් මුදලක් සහන පොලි ණය යටතේ ලබා දෙන්න අපි කටයුතු කෙරුවා. ඒ වගේම මේ අයගේ එදිනෙදා කටයුතු වලට අවශ්‍ය කරන මුදල්, ඒ කියන්නේ සමහරලාට එයාගේ බිස්නස් එක දුවා ගන්න, ව්‍යාපාර දුවා ගන්න මුදල් ඇතුලේ මදි. ඒ සඳහා වෙනම කෝටි 500ක මුදලක් අපි බැංකු හරහා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රටේ සමස්ත ආර්ථික වැඩපිළිවෙල තුල ලැබෙන සහන වගේම එයාට තියෙන පහසුකම් ලබා දීම වගේම විශේෂයෙන්ම සුවිශේෂී කරුණු යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන වැඩපිළිවෙල තමයි අද අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එතකොට මේකෙදි අපි විශේෂයෙන් අපි කතා කරන්න ඕන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා අපේ රටේ කොච්චර දුරට මේ ආර්ථිකය ශක්තිමත් කරන්න, එහෙම නැත්නම් මේ රටේ බඩු මිල පාලනය කරගන්න, එහෙම නැත්නම් මේ නිෂ්පාදනය වැඩි කරගන්න කොච්චර දායකත්වයක් ලබා දෙනවද කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මම පහුගිය කාලේ දැක්කම මේ රටේ අපිට තිබ්බ ආර්ථික අර්බුදයක් තිබ්බ විශාලම ප්‍රශ්නයක් තමයි ආහාර නිෂ්පාදන ප්‍රශ්නේ. ඒ වගේම ආහාර සුරක්ෂිතතාවයේ ප්‍රශ්නේ. මොකද අපි පහුගිය කාලේ දිගටම කතා කරා ආර්ථික අර්බුදය තුළ මේ රටේ මන්දපෝෂණය වැඩි වෙලා, ලෝකේ වැඩිම ඉහළ මන්දපෝෂණ තත්ත්වයක් තියෙන, ළමා මන්දපෝෂණය වැඩි වෙලා ඉතාමත් නරක තත්ත්වයකට පත්ුණයි කියන එක ඒ දවස්වල කතා කරා. අද අපි දකින්නේ අද එහෙම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවායි කියලා. යම් යම් ස්ථානවල පොඩි පොඩි ප්‍රශ්න ඇති නැති වෙන්නේ. නමුත් රටේ විශාල වශයෙන් තිබ්බ ආර්ථික මේ ආහාර අර්බුදයේ පිළිබඳ ප්‍රශ්න අපෙන් බොහෝ දුරට අද අයින් වෙලා තියෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් මේ සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් ශක්තියක් වුණා. එතකොට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයේ කඩාවැටීම, එහෙම නැත්නම් ඒකට තිබෙන තර්ජනය, ඒ වගේම ආර්ථිකය තුළ ආහාර නිෂ්පාදනයේ ආහාර සඳහා තියෙන ප්‍රශ්නේ වැඩි වෙන්න කටයුතු වුණා. ඒ නිසා තමයි අපි ඒක නැවත හදාගත්තේ මේ වැඩපිළිවෙළ තුමින්. එතකොට අපිට අවශ්‍ය වුණා, දැන් අපි උදාහරණයක් ගත්තොත් අපේ රටේ භාණ්ඩ මිල හැමතිස්සෙම තියෙන්නේ තරංකාරීත්වය තුළ. විශාල සමාගම්, විශාල බලයක් තියෙන සමාගම්, එයාගේ නිෂ්පාදන සඳහා ඒගොල්ලෝ වැඩි මිලවල් වලට විකුණන්න, වැඩි ලාභ ලබා ගන්න, ඒ වගේම වැඩි ලාභ තවදුරටත් පවත්වා ගන්න කටයුතු කරනවා හැමතිස්සෙම. එතකොට අපිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබා දෙන නිෂ්පාදනයේ තමයි මේ අයක තරඟ කරලා මෙයාගේ මිල පල්හැ කරන්න කටයුතු කරන්නේ. ඔබතුමා දන්නවා පහුගිය කාලේ අපි තිබ්බ ප්‍රශ්න තමයි කුකුල් මස් ප්‍රශ්නය තිබ්බොත්, බිත්තර ප්‍රශ්නය තිබ්බොත්, හාල් ප්‍රශ්නය තිබ්බොත් මේ ශේෂ්‍යවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සම්පූර්ණ කඩා වැටුණා. මේවා විශාල සමාගම් 5කට 6කට 10කට සීමා වුණා. ඒක තමයි අද ඇත්ත වෙලා තියෙන දේ. ඒ නිසා නැවත ඒ ශේෂ්‍යවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ශක්තිමත් කෙරුවේ නැත්නම් අපිට ඒ සඳහා බඩු මිල පාලනය කරන්න හැකියාවක් නැහැ කියන එක මම මගේ අත්දැකීමෙන්, එහෙම නැත්නම් මගේ පළපුරුද්දෙන් දන්නවා. ඒ නිසා තමයි දැන් අපි උදාහරණයක් ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පෞද්ගලික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල කුකුල් ගොවිපොළවල් තිබ්බා, බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් තිබ්බා. අද සියලු දේ වැහිලා ගිහිල්ලා. ඒක මේ ආර්ථික අර්බුදය තුළ අවුරුද්දකින් දෙකකින් වෙච්ච දෙයක් නෙමෙයි. අවුරුදු 10ක, අවුරුදු 7ක, 8ක ඉඳලා එක දිගටම මේ තත්ත්වය පැවතුණා. ඒක මේ තත්ත්වය තුළ විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා අපි විවිධ ශේෂ්ඨවල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කඩාවැටීමක්, එහෙම නැත්නම් එයාගේ පසුබෑමක් අපි දැක්කා. ඒ නිසා මෙවැනි පළත් තුළින් අපිට නැවත මෙයාට ශක්තියක් ලබා දෙන්න පුළුවන්. මෙයා නැවත බැංකු පද්ධතිය වලට අපි යොමු කරන්න පුළුවන්. ඒ බැංකු පද්ධතිය තුළින් නැවත මෙයාව ශක්තිමත් කරන්න පුළුවන්. මොකද අපි විශ්වාස කරනවා ආර්ථික අපේ ප්‍රතිපත්තියේ මූලික ප්‍රතිපත්තිය තුළ අපිට රජයෙන් සහන ලබා දෙන වැඩපිළිවෙලට වැඩිය ඒ අයට යම් සහන අපි බැංකු පද්ධතිය හරහා ලබා දීලා ඒ අයටම ඒ තුළ ගොඩනැගෙන්න වැඩපිළිවෙලක් අපි හදන්න. මොකද අපි පහුගිය කාලේ දෙක බාහන්න බෙදා දීම වගේ කටයුතු වලදී, ඒ වගේම අපේ රාජ්‍ය ආයතන මැදිහත්වල කරපු වලදී අපේ විශාල අඩුපාඩුකම් තිබ්බා. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම මේ රජයේ කටයුතු කරන්නේ. ඒ අයට ඍජුව ඒ අයට නගා සිටින වැඩපිළිවෙල, ඒ වගේම බැංකු හරහා වැඩපිළිවෙල ලබා දීම තුළ අපි කොහොමද ඉස්සරහට මේ අය දියුණු කරන්නේ. ඒ නිසා තමයි අද වෙද්දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරණ සඳහා විශාල වැඩපිළිවෙලක් අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තුලිනුත් අපි බලාපොරොත්තු වෙනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ව ශක්තිමත් කරන්න. මොකද අපි පහුගිය කාලේ දැක්කා විශේෂයෙන්ම හාල් වල මිල දිහා බලපුවම විශාල සමාගම් තුනක් තමයි හාල් වල මිල තීන්දුව කරන්නේ. එතකොට ඒ කාලේ වෙද්දී ඒ අය තමයි රටේම හාල් මිල පාලනය කරන්නේ. එතකොට අපි කවුරු කිව්වත් මේ පොඩි මෝල් ප්‍රමාණය මාස 3ක් 4ක් යද්දී අවුරුද්දේ මාස 6යි වැඩ කරන්නේ. ඉතුරු මාස 6 එයාට වැඩ කරන්න වී නෑ. එහෙම නැත්නම් වී බිල දී ගන්න මුදල් නෑ. ඉතින් මේක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ තුල ඒ මාස 6ක් 8ක් මෝල් ඒ සුළු මෝල් හිමියෝ වැසීම තුල මහ පරිමාණයේ මෝල් හිමියන්ට ඒ මිල පාලනය කරගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා තමයි අපි මේ අවුරුද්දේ ඉඳලා අපි තීන්දුව කරේ බැංකු සරහා ලබා දෙන ණය ප්‍රමාණය වැඩි කරලා ඒ අයට වී ලබා ගන්න වැඩ පිළිලක් අපි හදන්න කටයුතු කරේ. ඒ නිසා තමයි මම කියන්නේ මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් මේ රටේ ආර්ථිකයට. එතකොට ඒ වගේම අපි විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරද්දී අපි දැක්කා ගිය සතියේ මේ සම්බන්ධව කතා කරා මේ පරාට නීතිය ගැන. පරාට නීතිය ගැන කතා කරද්දී අපේ ඉස්සෙල්ලා අපේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමත් කතා කරා. එතුමා එක කතාවක් කිව්ව ඇත්ත. අපේ ආර්ථික තත්ත්වය කඩා වැටීම තුළ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් යම් අසාධාරණයක් වුණා නම් ඒක අපි වගකීම් බාර ගන්න ඕන. ඒක ඇත්ත. මොකද හේතුව අපි ඒ සඳහා වැඩ පිළිලක් දෙන්න ඕන. ඒ තුලම තමන්ගේ ඉඩම් ටික උගස්සට යනවා නම් සින්න වෙනවා නම් ඒ වගේම තමන්ගේ ව්‍යාපාරය පරාටේ නීතිය තුල වෙන්දේසි කරනවා නම් රජයක් විදියට අපිට තියෙනවා ඒකේ වගකීමක් ගන්න. ඒ නිසා තමයි අපි පරාටේ නීතිය කියන ඒ නීතිය තවත් යටතේ වෙන්දේසි කිරීම කරන එහෙම නැත්නම් පත්තර වල දාලා ඒ සඳහා කටයුතු කරන එක අපි తాවකාලිකව කැබිනට් මණ්ඩලයේ හරහා ඒ අපි යෝජනාවක් සම්මත කරලා මේක කල් දාන්න කටයුතු කරා. හැබැයි මේකේ තවත් පුද්ගලයෝ ඉන්නවා මේ පරාටේ නීතිය පාවිච්චි කරලා ඒ අය හිතන්නේ ඒ අය ව්‍යාපාර තමන් විසින් කඩාවත්ගෙන මේ ආර්ථික අර්බුදය තුල නෙමෙයි ආර්ථික අර්බුදය තුල ඉතලක් කඩා වැටීමේ තියෙන ව්‍යාපාර නෙමෙයි ආර්ථික අර්බුදේ නැති කාලෙත් සමහර ව්‍යාපාර කඩා වැටලා ඒ අය සමහරලාට එයාගේ වත්කම් එහෙම නැත්නම් එයාගේ දේපළ වෙන්දේසි කරනවා. ඒකයි මේ තියෙන එකයි අතර අපි පටලව ගන්න හොඳ නැහැ. මොකද බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්නත් අපිට විශාල වගකීමක් තියෙන රජයක් විදියට. මොකද අපේ රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කරගන්න නැතුව මේ සුළුහො මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයටවත් මහා පරිමාණ ව්‍යාපාරිකයටවත් මේ රටේ තියෙන සෑම ව්‍යාපාරවලත් ආරක්ෂා වෙන්න බැංකු පද්ධතිය තියෙන්න ඕන. ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ වගකීමක් තියෙනවා මේ රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කරන්න. ඒ නිසා අපි මේක බොහොම සමතුලිතව අපිට ගෙනියන්න ඕන කාරණයක්. ඒ තුල විතරයි රටේ ආර්ථිකය අපිට හරියට හසුරව ගන්න අපිට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒක අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මොකද අපි දැන් පහුගිය කාලේ දැක්කා අපි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යතුමා ප්‍රධානත්වයෙන් උරුමය වැඩසටහන තුළ මේ රටේ ඉඩම් හිමි නැති සියලු දෙනාට ඉඩම් හිමිකාරත්වය ලබා දෙනවා. මේ වැනි වැඩසටහන් මේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තුළ බද්ධ කරන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරොත් අපි කල්පනා කරොත් මෙයට මේ ඉඩම් හිමිකාරත්වය ලබා දීම තුළ මෙයාට පුළුවන් බැංකු පද්ධතිය තුළට මේවා ගෙනියලා මේ තුලින් එයාට ණය පහසුකම් ලබා ගන්න වැඩ පිළිවෙලකට යන්න පුළුවන්. එතකොට ඒ මොකද මේවල හිමිකාරත්වය නැති වුණාම කොයි වෙලේවත් බැංකු ඒ පහසුකම් ඒ ණය පහසුකම් ලබා දුන්නේ නැහැ. ඒ නිසා මේ ඉඩම් හිමිකාරත්වය ලැබීම තුළ මං හිතන්නේ විශාල ප්‍රමාණයේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට තමන්ට අවශ්‍ය කරන ඒ ඔප්පුව එහෙම නැත්නම් බැංකු විසින් අහන ඒ හිමිකාරිත්වය ලබා දෙන්න පුළුවන්. ඒකේ විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට අර්ථත් අමතරව තනි පුජ්‍යල ව්‍යාපාර තියෙන ශුද්ධ මට්ටමේ කරන ව්‍යාපාර ඒ අයට පුළුවන් විශේෂයෙන්ම මේ උරුමයේ වැඩසටහන තුළ තියෙන මේ ඉඩම් හිමිකාරිත්වය තුළ එයාගේ පහසුකම් වැඩි කරගෙන මේ ව්‍යාපාර දියුණු කරන්න. එතකොට අපිට මේකෙදි බලාපොරොත්තු වෙන්න ඕන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික කොහොමද අපි එතනින් එහා අපේ අනිකුත් ශේෂ්ඨවල දියුණුව සඳහා පාවිච්චි කරන්නේ. අපි දැන් අද කිව්වොත් සංචාරක ව්‍යාපාරය ශීඝ්‍රයෙන් සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. එතකොට මේ තුල කොහොමද අපිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සඳහා පාවිච්චි කරන්න මොකද වැඩපිළිවෙල? එතකොට මේ සඳහා අවශ්‍ය කරන සැපයුම් අපි කිව්වොත් ලොන්ඩරි එකක් ගත්තොත් ඒ ලොන්ඩරි එකෙන් ඒ තියෙන ලොකු හෝටල් වල තියෙන ඒවල තියෙන පහසුකම් සැපීම, එළවලු පළතුරු සැපීම වෙන්න පුළුවන්, හාල් නිෂ්පාදනය කරන දේක් ඒ හොටේ හෝටල් ශේෂ්ඨ වලට ලබා දීම, මෙවැනි විශාල විශාල ප්‍රමාණයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මේ සඳහා යොමු කරන්න පුළුවන්. ඒ නිසා සමස්තයක් වශයෙන් ගත්තම අපි ආර්ථිකයේ වැඩපිළිවෙල ගිලිච්ච වැඩපිළිවෙල තුල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ නැවත එයා තමන්ගේ ව්‍යාපාර කරන්න පටන් ගන්නා වගේම මෙවැනි පනත් තුලිනුත් අනාගතයේ දීර්ඝ කාලීන වැඩසටහන් වලට යන්න කටයුතු කරන්න අපි රජයක් විදිහට කටයුතු කරුවයි කියන එක අපි ප්‍රකාශ කරන ගමන් සියලු දෙනාට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතියි.
Thank you. Honorable member, what is the point of order?
විනාඩියක් දෙන්න point of order අමතුමා ඉන්න වෙලාවේ මොකද දැන් මේ සුළුහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන මෙතුමා කතා කරද්දී බතික් කර්මාන්තයේ විශාල ඉන්දියන් බතික් ගෙන්වීම නිසා printed බතික් ගෙන්වීම නිසා විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒගොල්ලෝ වැඩ
කරනවා. Honorable member, you have your speech. You could have established this in your speech. Honorable minister.
අනිවාර්යෙන් මේ සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් ඔබතුමා එය යොමු කරන්න ඔබතුමත් එක්ක අපි අමාත්‍යංශයේදී සාකච්ඡා කරමු.
Thank you. Honorable Charles Nirmal Nadan, you have 10 minutes.
நன்றி குழுக்களின் தலைவர் அவர்களே, இன்றைய விடய பரப்புக்கு அப்பால் ஒரு சில விடயங்களை நான் இங்கு பதிவு செய்ய விரும்புகிறேன். குறிப்பாக தில்லையம்பலம் சுதேந்திர ராஜா சாந்தன் என்ற அந்த ஒரு நல்ல மனிதரை இலங்கை அரசாங்கத்தினுடைய இந்திய அரசாங்கத்தினுடைய அக்கறையின்மை காரணமாக அந்த உயிர் பறிக்கப்பட்டிருக்கிறது. இந்த நிலையில் பார்ப்போமாக இருந்தால் கடந்த 30 வருடங்களுக்கு மேலாக ராஜீவ்காந்தியினுடைய கொலை வழக்கில் சந்தேக நபராக கைது செய்யப்பட்டு 30 வருடம் சிறையில் இருந்து 11/11/2022 ஆண்டு பல்வேறு போராட்டங்கள் பல்வேறு தீர்ப்புகளுக்கு அப்பால் அவர் விடுதலை செய்யப்படுகிறார். விடுதலை செய்யப்பட்டவர் மாநில அரசாங்கத்தினுடைய கட்டுப்பாட்டில் இருக்கின்ற திருச்சி சிறப்பு முகாமில் அடைக்கப்படுகிறார்கள். அந்த கொலை வழக்கில் 7 நபர்கள் விடுதலை செய்யப்படுகிறார்கள். அதில் 3 பேர் வந்து இந்திய குடியுரிமை ஆனவர்களை, அவர்கள் தங்களுடைய இயல்பான வாழ்க்கைக்கு செல்கிறார்கள். மிகுதி 4 பேரும் இலங்கை குடியுரிமை கொண்டவர்களாக அவர்கள் திருச்சி சிறப்பு முகாமில் அடைக்கப்படுகிறார்கள். திருச்சி சிறப்பு முகாமில் அடைக்கப்பட்டதன் பிற்பாடு அவர்களுடைய நிலைப்பாடு, இது இலங்கை அரசாங்கத்தினுடைய வெளியுறவுத்துறை அமைச்சு இவர்கள் இலங்கை பூர்வீகமாக கொண்டவர்கள் என்று அடையாளப்படுத்த வேண்டும் என்று கோரிக்கை விடப்பட்டதன் அடிப்படையில் அவர்களுடைய குடும்பத்தார்கள் வெளியுறவுத்துறை அமைச்சுக்கு 3 முறை கடிதம் எழுதியிருக்கிறார்கள். இந்த 1.5 வருட காலப்பகுதியில் அவரை இலங்கை பிரஜை என்று உறுதிப்படுத்தி அவரை இலங்கைக்கு கொண்டு வருவதற்கு முயற்சி செய்யும்படி. ஆனால் அந்த அசமந்த போக்கு அல்லது ஒரு ராஜதந்திர நகர்வுகளில் அவர் உயிருடன் இங்கு வரக்கூடாது என்ற ஒரு எண்ணக்கருவில் அவருக்கு எந்த விதமான அனுமதியும் வழங்கப்படவில்லை. அவர் துரதிர்ஷ்டவசமாக அவர் இறக்கிறார். அவர் உண்மையில் தமிழ் மக்கள் சார்பாக சாந்தனுக்கு இந்த நேரத்தில் அஞ்சலியை தெரிவித்துக் கொள்வதோடு இலங்கை அரசாங்கம், இந்திய அரசாங்கம் நினைத்திருந்தால் அவர் இன்று வந்து தன்னுடைய தாய், தன்னுடைய சகோதரங்களுடன் அவர் வாழ்ந்திருக்க முடியும். தொடர்ச்சியாக அது இலங்கை பிரஜை என்று நாங்கள் கூறுகின்ற போது, தமிழ் மக்கள் தமிழர்கள் சார்ந்து வருகின்ற போது வெளிநாடுகளில் குறிப்பாக இந்தியாவினுடைய வெளியுறவுத்துறை தூதுவராக இருக்கலாம் அல்லது தற்போது வெளியுறவுத்துறை அமைச்சு எந்த விதமான அக்கறையும் எடுப்பதில்லை. ஆகவே இந்த அவருடைய இறப்புக்கு 2 நாடுகளுமே பொறுப்பு கூற வேண்டும் என்பதை நான் இந்த இடத்தில் பதிவு செய்ய விரும்புகின்றேன். இலங்கை வெளியுறவுத்துறை அமைச்சினுடைய ஒரு தார்மீக மற்ற செயல்பாடுகளை ஒரு சில விடயங்களை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். குறிப்பாக மன்னார், நெடுந்தீவு, யாழ்ப்பாணம் போன்ற பிரதேசங்களில் இந்திய படகுகள் எல்லை தாண்டி வந்து இலங்கை கடற்படை கைது செய்தால் அந்த இடத்திற்கு உடனடியாக இந்தியாவினுடைய தூதரகத்திலிருந்து வருகிறார்கள். அவர்களுக்கு சாப்பாடு முதல் சட்டத்திறனைகளுடைய அவர்கள் சட்டத்திறனைகளை ஒழுங்கு செய்து அவர்களை எடுப்பதற்கு முயற்சி செய்கிறார்கள். 14 நாட்கள் அவர்கள் சிறையில் அடைக்கப்பட்டால் 14 நாட்களின் பிற்பாடு இந்திய அரசாங்கம் அவர்களை எடுத்து தங்களுடைய நாட்டுக்கு அனுப்பி வைக்கிறார்கள். ஆனால் இலங்கையில் இருந்து எல்லை தாண்டி இந்தியாவுக்கு சென்றாலோ அல்லது பல்வேறுபட்ட ஏதாவது இந்திய நீதிமன்றங்கள் ஏதாவது விடயம் காரணமாக அவர் கைது செய்யப்பட்டு விடுதலை செய்தாலோ அவர் நேரடியாக திருச்சி சிறப்பு முகாமுக்கு கொண்டு அடைக்கிறார்கள். ஒருவர் இலங்கை பிரஜை கைது செய்யப்பட்டால் இந்தியாவில் இருக்கின்ற இலங்கை தூதரகம் அதற்குரிய எந்த விதமான ஒரு செயல்பாடும் எடுப்பதில்லை. அண்மையில் கூட 4 மாதங்களுக்கு முன்பு மன்னார் தலைமன்னாரில் இருக்கின்ற கிராமத்தில் இருந்து 2 நபர்கள் எல்லை தாண்டி சென்ற அங்கு பிடிபட்டு அங்கு நீதிமன்ற விசாரணை நீதிமன்ற தண்டனை முடிந்துவிட்டது. அதேபோல் தலைமன்னார் பியரில் இருந்து எல்லை தாண்டி சென்றதாக கைது செய்யப்பட்டவர்கள் அவரங்கு நீதிமன்ற தண்டனை முடிந்துவிட்டது. ஆனால் அவர்கள் திருச்சி சிறப்பு முகாமில் அடைக்கப்பட்டிருக்கிறார்கள். நான் வெளியுறவுத்துறை அமைச்சர் அலி சப்ரி அவர்களிடம் நேரடியாக எனது கோரிக்கை கடிதத்தை விடுத்திருந்தேன். அந்த பியரில் இருந்து சென்ற இருவருடைய பெற்றோர்களுடைய வேண்டுகோளுக்கு அமைவாக அவர்களை இலங்கைக்கு வருவதற்குரிய நடவடிக்கை எடுக்கும்படி. ஆனால் இன்று வரை எந்த செயல்பாடும் செய்யவில்லை. வெளியுறவுத்துறை அமைச்சு குறிப்பாக இந்தியாவில் இருக்கின்ற சென்னையில் இருக்கின்ற தூதரகம் இலங்கை தமிழர்கள் சார்பாக குறிப்பாக வடக்கு கிழக்கு தமிழர்கள் சார்பாக எந்த விதமான ஒரு செயல்பாடுகளும் அவர்கள் செய்வதில்லை. இதை நான் வன்மையாக கண்டித்து இந்த பதிவை நான் இங்கு வைக்கின்றேன். அதே நேரத்தில் குழுக்களின் தவிசாளர்களே, எங்களுடைய உரிமைக்காக யுத்தம் நடைபெற்று பயங்கரவாத தடைச்சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டு இன்று நீண்ட காலமாக கிட்டத்தட்ட 2008-2009 காலப்பகுதிகளில் பிடிபட்டவர்களில் 12 பேர் இன்றைய அரசியல் கைதிகளாக இருக்கிறார்கள். அவர்களில் பல்வேறுபட்ட குறிப்பிட்ட சிலருக்கு தண்டனை வழங்கப்பட்டிருக்கிறது, குறிப்பிட்ட சிலர் மேலதிகமாக விசாரணைக்கு அப்பீல் பண்ணியிருக்கிறார்கள், தங்கள் தண்டனையை எதிர்த்து அப்பீல் பண்ணியிருக்கிறார்கள், பலருக்கு விசாரணை நடைபெற்றுக் கொண்டிருக்கிறது. ஆக மொத்தமாக 12 கைதிகள் இருக்கிறார்கள். அப்படி 12 கைதிகள் இருக்கின்ற போது அவர்கள் இவ்வளவு காலமாக 17-18 வருடங்களாக அவர்கள் சிறையில் தான் இருக்கிறார்கள். சிறையில் இருக்கிறவர்களுக்கு புதிதாக பயங்கரவாத தடைச்சட்ட பிரிவின் கீழ் தற்பொழுது 2 கிழமைக்கு முன்பாக 2 நபர்களுக்கு வழக்கு தாக்கல் செய்திருக்கிறார்கள். ஹைகோர்ட் 47/70/2074 என்ற அந்த வழக்கின் கீழ் எஸ் கிருபாகரன், டி பிரகாஷ் என்ற அந்த 2 அரசியல் கைதிகளுக்கும் புதிதாக வழக்கு தாக்கல் செய்திருக்கிறார்கள். பயங்கரவாத தடை சட்ட பிரிவில் கூறுகிறார்கள், பயங்கரவாத தடை சட்ட பிரிவில் 20 வருடங்களுக்குள் நாங்கள் வழக்கு தாக்கல் செய்ய முடியும் என்று பயங்கரவாத தடுப்பு பிரிவு கூறுகிறது. இலங்கையில் யுத்தம் ஏற்பட்டு ஆட்சியாளராக வருகின்றவர்கள் நல்லிணக்கத்தை பற்றி பேசுகிறார்கள், இங்கு ஒரு தீர்வு வர வேண்டும் என்று சொல்கிறார்கள். ஆனால் 17 வருடங்களாக சிறையில் இருக்கிறவர்களுக்கு புதிதாக 2 கிழமைக்கு முதல் புதிதாக வழக்கு தாக்கல் செய்கிறார்கள். இது எந்த வகையில் ஒரு நல்லிணக்கத்தை ஏற்படுத்த முடியும்? ஒரு நல்லிணக்கம் என்பது ஒரு அரசு ஆட்சியாளர்கள் ஒரு என்னுடைய அந்த மற்ற அவருடைய 5 நிமிடம் எனக்கு வேணும், நான் அவர்கிட்ட சொல்லி போட்டு தான் வந்தேன். ஆகவே இது வந்து மென்மேலும் ஒரு பிரிவினையை ஏற்படுத்துகின்ற ஒரு செயல்பாடாகத்தான் இது அமைகிறது. இந்த புதிதாக வழக்கு போடுவதற்கு வெறுமனே பயங்கரவாத தடுப்பு பிரிவு மாத்திரம் காரணமாக இருக்கும் என்று நான் கூற முடியாது. ஏனென்றால் சட்டமாதிபருடைய இணக்கப்பாட்டோடுதான் அவர்கள் இந்த வழக்கை பதிவு செய்திருக்க முடியும். ஆகவே இந்த வழக்குக்குரிய முழு பொறுப்பையும் நீதி அமைச்சும் எடுக்க வேண்டும், நாட்டினுடைய ஜனாதிபதியும் எடுக்க வேண்டும் என்று இந்த நேரத்தில் நான் வன்மையாக இந்த பதிவை செய்ய விரும்புகின்றேன். ஏனென்றால் நாட்டில் நல்லிணக்கம் ஏற்பட வேண்டும் என்று பலரும் முயற்சிக்கின்ற வேளையில் அரசியல் கைதிகளுக்கு மீண்டும் மீண்டும் புதிய வழக்குகளை இடுவதென்பது மிகவும் கண்டிக்கத்தக்க விடயம். அதேபோல தற்பொழுது இன்று பாராளுமன்றத்தில் தேசிய பாதுகாப்பு மேற்பார்வை குழுவினுடைய கூட்டம் நடைபெற்றது. அந்த கூட்டத்தில் ஜால் மாவட்டத்தில் தையிட்டு என்ற அந்த பிரதேசத்தில் பௌத்த விகாரை அமைத்தது தொடர்பான பிரச்சனையை ஆய்வு செய்தார்கள். அந்த ஆய்வு செய்த போது மிகவும் ஒரு மோசமான பதிவுகளை அதனுடைய தலைவர் சரத் வீரசேகர் அவர்கள் அந்த கூட்டத்தினுடைய தவிசாளர் பதிவு செய்தார். அது எப்படி என்று சொன்னால் அந்த வடிவாக தெரிகிறது. 1946 அந்த தையிட்டு பிரதேசத்தில் 200 பேச்சுகள், 20 பரப்பு காணிகள் பௌத்த விகாரைக்காக ஒதுக்கப்பட்டிருக்கிறது அல்லது ஒரு ஆள் நன்கொடை அளிக்கப்பட்டிருக்கிறார். அது ஒரு விடயம். 2017 பௌத்த விகாரையினுடைய விகராதிபதி என்று சொல்லுகின்ற அந்த பௌத்த மதகுரு தெல்லிப்பளை பிரதேச செயலாளருக்கு ஒரு கடிதம் எழுதியிருக்கிறார். 1.2 ஏக்கர் கிட்டத்தட்ட அந்த 200 பேச்சு காணிகளை அளவீடு செய்து தரும்படியாக பிரதேச செயலாளருக்கு அப்போதைய விகராதிபதி கடிதம் எழுதியிருக்கிறார். ஆனால் தற்பொழுது 8.98 ஏக்கர்கள் அதற்கு தேவை என ராணுவம் தீர்மானித்திருக்கிறது. நான் அந்த கூட்டத்தில் என்னுடைய பதிவை வைத்திருந்தேன். 1.2 கிட்டத்தட்ட 200 பேச்சாக இருந்த அந்த 2017 இருந்த அந்த காணி எவ்வாறு 8.98 ஏக்கர்களாக அதிகரித்தது? ராணுவத்திற்கு என்ன உரிமை இருக்கிறது அந்த நிலத்தை பிரதேச செயலாளர் மக்களுடைய அபிப்பிராயம் இல்லாமல் அந்த தீர்மானம் எடுப்பதற்கு? நான் அந்த இடத்தில் கூறியிருந்தேன், பௌத்த விகாரை அமைப்பது தொடர்பாக எந்த கருத்தும் எதிர்ப்பை நான் கூற வரவில்லை. ஆனால் 16 பேருக்கு சொந்தமான 6.75 ஏக்கர் காணிகள், உறுதி காணிகள், அவர்களுடைய 8.98 ஏக்கர் காணிக்குள் இருக்கிறது. அவர்களுக்கு அந்த காணியை முதலில் வழங்குங்கள், அடுத்ததாக மிகுதி இருக்கின்ற உங்களுடைய காணிகளில் விகாரை கட்டுங்கள், கட்டாவிடுங்கள், அதற்கு நான் கருத்து கூற வரவில்லை. ஆனால் மக்களுடைய தனியார் காணிகளில் எவ்வாறு அந்த மக்களுடைய ஆலோசனை இல்லாமல், பிரதேச செயலாளர் மாவட்ட செயலாளர்களுடைய ஆலோசனை இல்லாமல், யாழ் மாவட்டத்து மக்கள் பிரதிநிதிகளுடைய ஆலோசனை இல்லாமல் ராணுவம் எவ்வாறு 8.98 ஏக்கர் என்பதை தீர்மானிக்க முடியும்? நான் ராணுவத்தையும் அந்த கூட்டத்தில் கேட்டிருந்தேன். என்னுடைய பதிவை நான் சரியாக வைத்திருந்தேன் என்ற அந்த குழுவில் நானும் ஒரு உறுப்பினர் என்ற வகையில் இந்த இணக்கப்பாடுக்கு நான் உடன்படவில்லை. ஒன்று, மக்களுடைய 6.75 ஏக்கர் காணிகள் அந்த மக்களுக்கு வழங்கப்பட வேண்டும், அதான் முதலாவது விடயம். இரண்டாவது, உங்களுடைய காணிகள் நீங்கள் விகாரை கட்டுகிறீர்கள் அதற்குரிய கருத்தை நான் கூற வரவில்லை என்று அந்த பதிவை வைத்திருந்தேன். நான் இங்கு குறிப்பிட விரும்புவது என்னவென்றால், ஒரு நாட்டில் தனியார் காணிகளுடைய, அது ராணுவம் டிசைட் முடிவெடுப்பதற்கு பௌத்த சாசன அமைச்சினுடைய செயலாளரோ பணிப்பாளரோ எந்த விதமான ஒரு அறிவுறுத்தலும் யோசனை முன்வைக்கவில்லை, அல்லது பௌத்த சாசன அமைச்சால் அந்த கோரிக்கை விடப்படவில்லை. ராணுவம் எவ்வாறு அந்த 8.98 ஏக்கர் என்பதை தீர்மானிக்க முடியும்? வலிகாமம் வடக்கில் பல்லாயிரக்கணக்கான காணிகள், தனியார் காணிகள், உறுதிக்காணிகள் இராணுவமயம் இருக்கிறது. இராணுவமயம் இருக்கிற காணிகளை, உறுதிக்காணிகளை இராணுவத்தினர் முடிவு செய்ய முடியும் என்றால் இந்த நாட்டில் ஜனநாயகம் இருக்கிறதா என்பதை நாங்கள் சிந்தித்து பார்க்க வேண்டும். இதையும் நான் என்னுடைய கடினமான கண்டன பதிவாக நான் வைக்கின்றேன். ஏனென்றால் ஒரு பௌத்த ஆலயம் அமைப்பதற்கு யாரும் எதிர்ப்பல்ல, பௌத்தர்களுக்கோ அல்ல சிங்கள மக்களுக்கோ யாரும் எதிர்ப்பல்ல. முதலில் அதை புரிந்து கொள்ள வேண்டும். அந்த கூட்டத்தில் நான் அந்த பதிவையும் வைத்திருந்தேன். ஆனால் தமிழர்களுடைய பூர்வீக உறுதிக்காணிகளில் அவர்களுடைய அனுமதி இல்லாமல் இராணுவத்தினரால் அமைக்கப்படுகின்ற விகாரைகள் தான் இங்கு மிகப்பெரிய ஒரு சர்ச்சையை ஏற்படுத்தி இருக்கிறது. இலங்கை என்பது பல்லின மக்களை கொண்டு பல்மத அடையாளங்களோடு இருக்கின்ற ஒரு நாடு. அப்படி இருக்கின்ற போது நாட்டினுடைய ஆட்சியாளர்கள் அமைச்சு துறை சார்ந்த பணிப்பாளர் இல்லாமல் இராணுவம் ஒரு முடிவை எடுக்க வேண்டுமாக எடுக்கலாம் என்றால் அது இந்த நாட்டில் ஜனநாயகம் இருப்பதாக கருத முடியாது என்பதை நான் இந்த இடத்தில் என்னுடைய பதிவாக வைக்கிறேன். நன்றி.
நம்ம சந்தான கல்லா மற்றும் கருணாகல்ல வச்சனக்கிறதுன்னு கமிட்டி திப்ப ஜாதிக ஆராட்சா பிலிமது ஜாதிக ஆராட்சா விஷயா விசால தர்ஜனக்கணும் மே சித்திய திகிந்திக்கணும் ஏ சம்பந்தமாய் கதாகளை மெதுமா திட்டியா ஏ கமிட்டியே ஏ சம்பந்த பிரகாசக்காரி மே திசு விஹாரே கேனுக்கு கரு சபாபத்துவமணி தேவானம் பித்திச ரஜுவம் காலிந்தாங் அது போய் காக் அவரு திதா துன்சகரி செல்லா மகாவம்சித் மேகன சதாம் விழா தீனா இதோட ஏன்ஷன் ஜெஃப்ன கேன பொத்தை தீனா ராசநாயகம் கேனுக்கு நான் லீப்பு தமிழ் எக்கினே ஏன்ஷன் ஸ்ரீலங்கா கேனுக்கு தீனும் அதை மெத்தனக்கு ரெண்டு மே அக்கற சீகான திப்பேக்க இதானம் சே பணம் சத்தரை தீன மெப்பிக்கு தீனோ மே திச திசு வியாரியே மேகர்தான் மே பொரு ஒப்பு ஹதாகின தமாய் மெத்தனின் இது அப்பி அப்பி தீரனை கலே மே கெட்டும நவத்தான் அப்பி தீ தீர்ணை கலே மேக மெனலா ஏ அட்டை தசம நம்மை அட்டை கேனுக்கு மெனல ஏக அத்துலே திமல ஜனதாவ இன்னும் இதுலான் விகல்பை தான் தென்ன மேக்கின் மெஹம தமிழ் மே பிரச்சனை விசிதண்ட போடுவாங்க மே கஜேந்திர மெத்துமா ஹெம போயிட்டு மெவில்லா மினிசு மே ஹத்திலி அப்பனா ரெஸ் கரைக்கணும் மே போயிட்டு வந்து மினிசுட்டு எந்த
தென்ன
டக்குனே இட்டு பார்த்து ஹாரசியாக்கியாய்
Honorable member, I was told that I had 15 minutes. I'm surprised to... Honourable Member, because of the initial delays, the time has been reduced for everyone.
It's all right. Garu Mulasanaruda Mantritumani, Mevani Vedagat Panatak, Sakachakaranda Mata Avastavala Badi Bangana, Prathamenma Stutivanta Veno. Mamada Ungakme Katawa Lahaganin Nogota Bohoma Dinek අර පර්ණ රෙකෝඩ් එක පර්ණ තැටියම ගහනවා වංකොලොත් වුණා රට වංකොලොත් වුණා කියලා. දැන් ඕක කිය කිය ඉන්න එක මෙතනට අපිට වැඩක් වෙනවද? මේක සාධාරණද? ඔය වංකොලොත් කියන වචනේ ආවේ වෙනත් ජනාධිපතිවරයෙක් ඉන්නකොටනේ. අව මේ ගරු ජනාධිපතිතුමා ඒ තත්වයෙන් එහෙම පිටින්ම රට මුදවා ගත්තා. කාටවත් ඕකට නෑ කියන්න බැරි. එපෝ පුළුවන්ද? දැන් සුළු කාරණා දෙක තුනක් බැලුවොත් මේ ඉන්ෆ්ලේෂන් එහෙම නැත්නම් උද්ධමනයේ 50.6% කට තිබිලා 6.4% කට දැන් බහැලා තියෙනවා. නෑ කියන්න පුළුවන්. මේවා මහා බැංකුවේ තත්ත 90. ඒ කවුරුවත් මේකට වැරදි කියනවා. ඊළඟට ආහාර උද්ධමනයේ 54.4% තිබිලා 3.3% බැහැලා තියෙනවා. මේව නරකද? එතකොට පොලි අනුපාතයේ 128ක් තිබිලා 112කට බැහැලා තියෙනවා. ඔය තව විශාල වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ගරු ජනාධිපතිතුමා ආර්ථිකය කෙලින්ම ආපස්සට හැරෙව්වා. අර නරක තත්ත්වෙ තිබිච්ච එක දැන් තත්ත්වේ යහපත් අතට එනවා. අන්න එතනට තමයි මේ පනත අද ගේන පනත අවශ්‍ය වෙන්නේ. තමන් මොන පක්ෂේ හිටියත් ඒ පක්ෂේ පාට බලන්නේ නැතුව පනතක් හොඳ නම් ඒකට හොඳයි කියන්න ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. කරු මුරාසනාරුණ මන්ත්‍රීතුමනි, මොකද්ද මේ පනතෙන් කෙරෙන්නේ? මේ අද ගේන පනත මේ පනතේ මෙතුවක්කල් තිබුණ ප්‍රධානම අවශ්‍යතාවයක් මේ පනතෙන් පිරිමහැනු. ඒ කවුරුත් දන්නවා. අපිට මේ රටේ දැන් උද්ධමනය අඩු කළා, පොලි අනුපාත අඩු කළා, ඔක්කොම කරලා තියෙනවා. මොකද්ද මෙතෙන්ට දැන් අවශ්‍ය? ප්‍රධාන වශයෙන් අපේ කර්මාන්ත ටික ඉස්සරහට එන්න ඕනේ. ඉන්වෙස්ට්මන්ට් නැත්තම් ආයෝජන නගින්න ඕනේ. අන්න එතෙන්ටයි මේ පනත අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පනතට හොඳ නම් හොඳයි කියන්න ඕනේ. මොකද්ද මේ පනතේ ප්‍රතිපත්තිය? මේකේ ප්‍රතිපත්තිය සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයන්ට සහාය වීම. දැන් කවුරුවත් කියනවද තමන්ගේ දේශපාලන ලේබලේ බලලා මේක වැරදි කියලා? ඇයි හොඳ දෙයට හොඳයි කියන්න මැලි වෙන්නේ? මේ පනතෙන් මොකද්ද කරලා තියෙන්නේ? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉඩම් වගේ දේපල තියන්නේ ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. එතකොට ඒ අයට ඉතාම පහසුවෙන් කළ හැකිව තිබුණ නමුත් මෙච්චර කල් කෙරිච්ච නැති සහනයක් මෙදෙන්නේ රජේ. ඉතින් මේ හොඳ දෙයට හොඳයි කියන්නේ නැතුව නිකං කියෝ කියෝ බංකොලොත් භාවයේ තිබුණයි කිය එකේ කියවනු. දැන් මෙතන මොකද්ද ප්‍රධාන වශයෙන් කරලා තියෙන්නේ? මේ සුරක්ෂිතවත් ගනුදෙනු පනතෙන් මොකද්ද කරන්නේ? සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුට තමන්ට මදිනම් තියන්න අවශ්‍ය කරන බැංකු ණය පහසුකම් ගන්න අවශ්‍ය කරන වත්කම් නැත්තම් ඔහුගේ කර්මාන්තවල තියෙන චංචල දීපල තියලා ණයක් ගන්න හැකියාව ඇති කරලා තියෙනවා. ඉතින් මේක වැරදිද? ඇයි හොඳ දෙයට හොඳයි කියන්නේ නැත්තේ? ඒ ඒ ඒ ඒත් එක්කම මේ 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 මෙවැනි තත්වයක් ගේන්න හේතු වුණේ මොකක්ද? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් තමන් ව්‍යවසායක් පටන් ගන්නකොට බැංකු සමහර වෙලාවට මැලි වෙනවා ඒ අවශ්‍ය කරන ප්‍රතිපාදන දෙන්න. ඉතින් මේ කවදාවත් අපි නොහිතපු දෙයක්. මේ ඉති ඉස්සල පනතක් තියුණා. නමුත් ඒ පනත හරියට ක්‍රියාත්මක නොවුන නිසායි මේ පනත ගේන්නේ. මේ පනත ගෙනල්ලා තමන්ගේ අර මේ ජංගම වත්කම් තියෙන කෙනාට ඒ ජංගම වත්කම් ටික තියලා ණයක් ගන්න පුළුවන්. ඊළඟට ඒ ණය ගන්නවා විතරක් නෙවෙයි, ගරු මූලාසන අරුණ මන්ත්‍රීතුමනි ඒ වැනි ණය අරගෙන ඉවරලා ඒවා ගෙවන්නත් සහන දෙන්න මේ පනතෙන් ගෙනල්ලා තියෙනවා. ඉතින් කාටවත් කියන්න පුළුවන් මේවා වැරදි කියලා? සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැග්ගන්නේ නැතුව ඔහුගේ ජංගම දේපල වලට හරි ඔහුට වත්කමක් ලබා ගන්න දීලා හිතුමනාපේ ඔහුගේ දේපල පැහැරගන්න එක වළක්වල ගෙවීමට තියෙන හැකියාව වැඩි කරනවා නම් මොකක්ද එතන තියෙන වරද? එම නිසා ඔබතුමාගේ අවධානය මම යොමු කළොත් මේ පනතත් එක්කම ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි කාලාවරෝධ සංශෝධන පනත් කෙටුම් පත, භාරපත් සංශෝධන පනත් කෙටුම් පත, උකස් සංශෝධන පනත් කෙටුම් පත, කල්බදු මූල්‍යකරණ සංශෝධන පනත් කෙටුම් පත. දේශීය භාර ලදුපත් සංශෝධන පනත් කෙටුම් පත. සමාගම් සංශෝධන කෙටුම් පත. ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන කෙටුම් පත්. කෙටුම් පත් ගණනාවක් මේකත් එක්ක සංශෝධනය වෙනවා. ඒ සංශෝධනය වෙන්නේ මොකටද? නිකන් ආසාවටද මේ සංශෝධනය කරන්නේ? මේවා කියෝලා බැලුවොත් පේනවා මේ සංශෝධන සේරම කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මේ පනතෙන් දෙන ප්‍රතිලාභ ප්‍රශ්නයක් නැතුව භුක්ති විඳින්න අවශ්‍ය කරන වෙනස්කම් මෙතන ගේන්නේ. දැන් එක ඔය කාලාවරෝධ පනතේ ගේන ප්‍රතිසංස්කරණයෙන් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, යම් ගෙවීමට මුදලක් අය කර ගන්නවා නම් ඒකට නඩුකරයක් දානවා නම් ඒකට දැන් ප්‍රිස්ක්‍රිප්ටිව් පීරියඩ් එකක් නැත්තම් කාලාවරෝධ කාල සීමාවක් දාලා කියලා. මේ මෙච්චර කල් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් ඒ අනුව
you have one more minute.
Give me a moment please. Give me a moment. එතකොට දැන් මේකෙන් කියලා තියෙනවා අවුරුදු 10කින් පස්සේ මේව අය කරගන්න බෑ. මම මේ එකක් පෙන්නුවේ. ඉතින් මේ වගේ 50 ගණනාවක් සංශෝධනය වෙනවා සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට අයිතිවාසිකම් ලබා දෙන්න ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරන්න. ඉතින් මම හිතනවා අපි ඉතාම සතුටු වෙන්න ඕනේ මෙවැනි පනතක් ගේන්න පුළුවන් වෙච්ච එක ගැන. නිකම් මේ පරණ රෙකෝඩ් එකම ගහ බංකොලොත් කීකේ කතා කරන එකේ තේරුමක් නැහැ නේ. අද බංකොලොත් තත්වයක් නැහැ මේ රටේ. ගරු ජනාධිපතිතුමා ඒක නැති කළා. ඉතින් අවුරුදු එකහමාරකට වෙනත් ජනාධිපතිවරයෙක් යටතේ තිබිච්ච ඒවා ඇදෑද මෙතන කතා කරනවට වඩා නරකද? මේ ගෙනල්ලා තියෙන පනත ගැන කතා කරන කවුරුවත් මේ පනත ගැන අද මන්නම් අහගෙන හිටියේ නැහැ. විපක්ෂෙන් කවුරුවත් මේ පනත එහෙම කියන්නේ.
Honorable member please wind up.
Yes, I will. එම නිසා මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි කාලය මදි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විනාඩි 15ක් තිබිච්ච එක 10ට බස්සලා කියනවා කමක් නැහැ. මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මේ පනතේ තියෙන වටිනාකම හැමදෙනාම අවබෝධ කරගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ පනත ගෙනීම ගැන රජයට ස්තුතිවන්ත වෙමින් මානිහ.
Thank you.